අමාත්‍යංශ නිවේදන කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපා සිල්ලමැතිතුමා.
ගරු කථානායකතුමනි, ඊයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් අසන ලද ප්‍රශ්නයට මම පිළිතුරු දෙන බව මම පොරොන්දු වුණා. මොකද විශේෂයෙන්ම මේ මගේ අමාත්‍යංශයට පමණක් නෙවෙයි, අමාත්‍යංශ ගණනාවකට අයිති නිසා තමයි තොරතුරු ලබා ගැනීමට සිදු වුණේ. ඒවා පුළුවන් තරම් දුරට එකතු කළා. මම දීර්ඝ පිළිතුරක් සකස් කරලා තියෙනවා. ආයේ පිළිතුරු මම දීපට සූදානම්. විදේශගත ශ්‍රී ලාංකිකයන් මව්බිමට ගෙන්වීම වෙනුවෙන් ආණ්ඩුවට තිබෙන වැඩ පිළිවෙල කුමක්ද? ඒ සඳහා වන කාල රාමුව කවරේද? 2019 පෙබරවාරි මාසයේදී වුහාන් නගරයේ සිටි සිසුන් 33 දෙනෙකු මෙරටට රැගෙන ආ දිනේ සිට ශ්‍රී ලංකා රජයේ මේ දක්වා විදේශයන්හි අසරණ වූ විවිධ ක්ෂේත්‍රයන්හි නියැලී සිටි ශ්‍රී ලාංකිකයන් 61,750කට අධික පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත. එසේම තවත් රටවල් 137ක විසෙන ශ්‍රී ලාංකිකයින් 69,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වී ඇත. එම පිරිස අතුරෙන් රටවල් 15ක සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 41,452ක් ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට අපේක්ෂාවෙන් ලියාපදිංචි වී ඇත. ඇමිනුම් එකෙහි මං ඒ රටවල් වශයෙන් වෙන් කළා. ඒ අය ඉන්නවා බාහරීන්, සයිප්‍රස්, ඊස්රායල්, ජෝදාන්, සෞදි අරේබියා යනාදී වශයෙන් එක එක් රටවල් වශයෙන් වෙන්වෙන් වශයෙන් අපේ කාර්යාංශයේ මගින් ලබා ගන්නා තොරතුරු අනුව අපේ ශ්‍රමිකයන් කාර්යාංශයෙන් ගිහිලා ඉන ලියාපදිංචි ගිහිලා ශ්‍රමිකයන්ගෙන් 41,452ක්. ඉතුරු අය එවැනි ශ්‍රමිකයන් නෙවෙයි, පෞද්ගලිකව ගියා අය, හොරෙන් ගියා අය, වීසා නැතුව ඉන්න අය, ඒ වගේ කට්ටිය තමයි ඉතුරු කට්ටිය. ඊළඟට ඒ අනුව විදේශ අමාත්‍යාංශය සහ අප අමාත්‍යාංශය විසින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල එම දූත මණ්ඩලයේ ස්ථාපිත කර ඇති කම්කරුවන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව මව්බිමට පැමිණීමට අපේක්ෂාවෙන් සිට ශ්‍රී ලාංකිකයන්ගේ දත්ත එක්රැස් කිරීමක් සිදු කරන ලදී. ඒ අනුව මෙරටට පැමිණීමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන් ව්‍යාපදිංචි කර ගැනීමෙන් අනතුරුව ඒ දත්ත විශ්ලේෂණය කොට ගෝලීය වසංගතය හමුවේ එම ශ්‍රමිකයන් පත්වසින තත්ත්වය සලකා බලා අවධානමට ලක්වීමට වැඩි ඉඩක් ඇති අයට අය ප්‍රමුඛතා ලැයිස්තුවක් පිළියෙල කර ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ විදේශ අමාත්‍යාංශ එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කරන ලදී. මෙහිදී නියමිත කාලසටහනට අනුව පැමිණෙන ගුවන් යාන ෂෙඩියුල් ෆ්ලයිට්ස්, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යාන කාගෝ ෆ්ලයිට්ස්, ශ්‍රමිකයන් සේවය කරන රටවලින් නොමිලේ ලබා දෙන ගුවන් යාන මර්සි ෆ්ලයිට්ස් හා මේ කටයුතු සඳහා කුලී පදනමින් ලබාගත් ගුවන් යාන චාටර් ෆ්ලයිට්ස් ආදී ගුවන් ගමන් යනාදී ක්‍රම භාවිතා කරමින් විධිමත් ක්‍රමවේදයක් ප්‍රති උන් මෙරටට ගෙන්වා ගැනීමට පහසුකම් සැලසීම මූලිකව සිදු කෙරිණි. තවද විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වා ගැනීමේ ප්‍රධාන ක්‍රමවේද දෙකක් අනුව සිදු කෙරේ. 1. රජයේ විසින් සංවිධානය කර පිටරටින් ශ්‍රී ලාංකිකයන් රැගෙන ගුවන් යාන. මෙම ගුවන් යාන මගින් එකවර ශ්‍රී ලාංකිකයන් 275,300ක් අතර ප්‍රමාණයක් රැගෙනු ලබයි. මෙම ගුවන් යාන දිනක් හැර දිනක් ශ්‍රී ලාංකිකයන් මෙරටට රැගෙනීම සිදු කර අතර 2021 මේ මාසේ 10 දින සිට ක්‍රියාත්මක පරිදි සතියේ දින 5 තුළම සෑම දිනකම එක් ගුවන් යානයක් මගින් විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙනෙමින් ලබන මගී ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරනවා. දෛනික ගුවන් කාලසටහන අනුව ලංකාවට පැමිණෙන ගුවන් යාන. දෛනිකව ශ්‍රී ලංකාවට ගුවන් කාලසටහනට අනුව පැමිණෙන ගුවන් යාන මගින්ද විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වනු ලැබේ. එමගින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමට සිදුවීමේ හේතුවෙන් ගෙන්වා ගැසී ගුවන් මගී ගණන 2021 ජනවාරි 4 වන විට 50 දක්වා සීමා වුණා. ගරු කථානායකතුමනි, ඒ කියන්නේ ෆ්ලයිට් එක 250කට ඉඩ තිබ්බත් ඒවගේ ගේන්න පුළුවන් වෙන්නේ වගේ 50යි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම 90. 2021 ජනවාරි 5 වෙනිදා ඉඳන් දැන් ඒ ප්‍රමාණය 75ට වැඩි කරන්න අවසර දීලා තියෙනවා. මේ ගුවන් කාලසටහන අනුව එන ගුවන් යානාවලින් පැමිණ ශ්‍රී ලාංකිකයින් සුවය කැමැත්තෙන් පෝර්ටල් තුල මුදල් ගෙවා නිරෝධායනයට යොමු වන අයයි. මේ වන විට ගුවන් කාලසටහන අනුව දෛනිකව පැමිණෙන ගුවන් යානා සංඛ්‍යාව 10ක් වන අතර ඒ අනුව දෛනිකව ශ්‍රී ලාංකිකයින් 750ක් පමණ මෙරටට පැමිණි. ඒ අතුරෙන් කටාර්, එමිරේට්, එතිහාඩ් ගුවන් සේවා දෛනිකව මැද පෙරදිග රටවල සිට ශ්‍රී ලංකාවට ගුවන් වාර පවත්වයි. ගෝලීය වසංගතය තත්ත්වය හමුවේ රට තුළ වාර්තාවන කොරෝනා ආසාදිතයෙන් ගලන එම තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ එන්නත් පහසුකම් ලබා ගැනීමේ හැකියාව, කොවිඩ් මර්ධනය සඳහා විදේශ රටවල පවතින ක්‍රමවේද එන්නත්කරණය, විදේශ රටවල කොවිඩ් මර්ධන රාජ්‍ය ප්‍රතිපත්තිය ආගමන විගමන රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු හා ගුවන් කලාප වසා දැමීම ආදී විවිධ සාධක මත විචලනය වන බැවි විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා නිශ්චිත කාල රාමුවක් ඉදිරිපත් කිරීම ප්‍රායෝගික නොවන බව ප්‍රකාශ කරමි. එසේ වුවද පවතින දුෂ්කරතා හා අභියෝග මධ්‍යයේ වුවද අවශ්‍ය පිළියම් නොදපින් ඉතා කඩිනමින් විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය අවශ්‍ය සුදුසු කාලීන ක්‍රියාමාර්ග අඛණ්ඩව ගනිමින් පවතී. අසරණභාවයට පත්ව සිටනමුට සහනදායි මිලදායන් යටතේ ගුවන් ටිකට් පත් ලබා දිය නොහැකිද? පහත සඳහන් හේතු කරුණු කොට ගුවන් ටිකට් පත්ති මිල පෙරවසරට සාපේක්ෂව ඉහළාගයක් ඇති බව කනගාටු වීමද ප්‍රකාශ කරමි. මං ගරු මන්ත්‍රීතුමා මේ පිළිබඳව සිවිල් ගුවන් සේවා අධිකාරී පැත්ත එයා ලංකා ආයතනය වැනි ආයතන සියල්ලටම කතා කරා. නමුත් ඒ අය මට වගුවක් එවලා තියෙනවා හේතු දක්වලා විදේශ ගමන් තහනම් කිරීම හා ගුවන් තොටුපළ ඇතුළ පවතින සීමා කිරීම හේතුවෙන් ගුවන් යානාවල ගෙන එන මගින් ප්‍රමාණය අවම සීමාවක් පනවා ඇති බැවින් ගුවන් සේවාවලට ඉහළ මිලක් අය කර ගැනීමට සිදු වී ඇත. ඒ කියන්නේ ඉස්සර 275ක් ආපු ගුවන් යානයක දැන් ඉන්න පුළුවන් 50 නම් ඒ ගුවන් යානෙට කොස්ට් එකක් තියෙනවනේ. ඒ නිසා ඒ අය කියන්නේ ඒ අයට ඒක අඩු කරයි මේ හැකියාවක් නැහැ කියන එක. ගුවන් යානාවන්හි භාණ්ඩ හා මගී ප්‍රවාහන අපේක්ෂිත මත්තම්ගෙන ඒමට ඇති නොහැකිතාවය හේතුවෙන් ගෙන ආයකි මගීම් ප්‍රමාණය ඇතුළු බර තුලනය කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් පනවන ලද සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදය යටතේ විදේශ ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමට වැඩි මුදලක් අය පැදීම සිදු වීම. ගුවන් සේවාවන්හි සේවය කරන කාර්ය මණ්ඩලය අනිවාර්ය නිරෝධන ක්‍රියාව නිරෝධායන ක්‍රියාවලිය වලට යොමු කිරීමේ අවශ්‍යතාවය හා සෞඛ්‍ය මාර්ගෝපදේශකයන්ට අනුව නියමිත ප්‍රමතියින් පවත්වාගෙන සිදුවීම හා සීමිත ගුවන් ගමන් හේතු කොටගෙන කාර්ය මණ්ඩල දීර්ඝ කාලයක් අතර මැද විදේශ නැවතුණු ස්ථානික හඳවා ගැනීමට අතිරේක වයබරක් දැවීම හේතුවෙන් ගුවන් ටිකට් පත්වල මිල ඉහළ යාම. කොවිඩ් වසංගතයට පෙර ගුවන් සමාගම් අතර පැවති තරගකාරීත්වය හා ගුවන් යානාවන්හි වැඩි ධාරිතාවක් තිබීමේ හේතුවෙන් අවම මිලකට ගුවන් ටිකට් පත් නිකුත් කළ හැකිවද එවැනි තත්ත්වයක් ඇති නොවීම. 2020 අප්‍රේසිල දෙසැම්බර් කාල පරිච්ඡේදය හා සසඳන කළ කොවිඩ් වසංගතයේ පෙර තිබූ ප්‍රවර්ධනය හා මට හා වට්ටම් සහිත ගුවන් ටික පත් ලබා දීමට නොහැකිවීම. කෙසේ වුවද ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකා ගුවන් සේවය හා එක්ව පවත්නා අභියෝග හා ගුවන් ගමන් සීමා කිරීමේ යටතේ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුවද සහනදායි මිල ගණන් යටතේ ටිකට් පත් ලබා දීමට හැම විටම පියවරගෙන ඇත. කොවිඩ් වසංගතයට පෙර හා පසු සමගාමි කාල පරිච්ඡේදවලදී ගුවන් ප්‍රවේශ පත්‍රවල මිල ගණන්වල සැසඳීමක් ඇමුණුම් දෙකෙහි දක්වා ඇත. ඒ ගරු කථානායකතුමනි ඇමුණුම් දෙකෙහි දක්වලා තියෙනවා සමාන කාල පරිච්ඡේදවලදී 479145ක් ආව කොවිඩ් වසංගතයේ නැති වෙලාව. දැන් ඇවිල්ලා තියෙන්නේ 25057යි. එතකොට එයා ටිකට්ස් වල ගණන් වැඩි වෙලා තියෙන ආකාරය වෙනම වගුවක පෙන්වලා පුළුවන්. උදාහරණයක් වශයෙන් අබුඩාබි 192යි තිබ්බේ, ඒක 282 වෙලා තියෙනවා. බහරීන් 197 416 වෙලා තියෙනවා. මේ US ඩොලර්ස් 282 වෙලා තියෙනවා. ඒ විදිහට මම ඔබතුමාට ගන්න පුළුවන්, මම කම්පරටිව් ඇනලිසිස් එකක් කරලා තියෙනවා එකේ. ඒ අනුව ඊළඟට නිරෝධායනය වීම සඳහා මිලාධික හෝටල් ලබාගත යුතු බවට පවසා ඇති කොද්දේශය ඉවත් කර සහන ගාස්තුවකට හෝ රජයේ වියදමින් එම කටයුතු කිරීමට පියවර ගන්නේද? විදේශගතව සිට ශ්‍රී ලාංකිකයන් පැමිණ විට ශ්‍රී ලාංකිකයන් අනිවාර්යයෙන්ම නිරෝධායනය කාල සීමාව දින 14යි. එනමුත් ගෙවීම් කරන නිරෝධායන ස්ථානයක නවාතැන් ගන්නා ලෙස ඉල්ලා සිටින කිසිදු ප්‍රතිපත්තියක් හෝ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කළා නැහැ. අද දින මම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඇහුවා, දැන් මේ අයට ඇවිල්ලා ගෙවල් වලට ගිහලා නිරෝධායනය වෙන්න පුළුවන් කමක් තියෙනවා කියලා. නමුත් එවැනි හෙල්ත් ගයිඩ්ලයින් එකක් තවම දීලා නැහැ. එවැනි හෙල්ත් ගයිඩ්ලයින් එකක් දෙනවා නම් අපිට පුළුවන් වැඩි ප්‍රමාණයක් ගෙන්නලා ඒ අයව ගෙවල් වලට යවලා, හැබැයි ඒ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් එකග වෙන්න ඕන. ඒක අපේ අමාත්‍යාංශයට කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට එබැවින් රජයේ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 31ක් පවත්වාගෙන වුණ අතර විදේශයන් සිට මෙරට පැමිණ ශ්‍රී ලාංකිකයන් මේ ස්ථාන තුළ නිරෝධායනය කරනු ලැබේ. එසේම දැනට හමුදා මගින් පවත්වාගෙන ලොම නිරෝධායන මධ්‍යස්ථානවල සම්පූර්ණ ධාරිතාව 5000-6000 පමණ අතර පමුවේ. රජයේ සෞඛ්‍යංශයේ ප්‍රතිකාර ධාරිතාව වැඩි කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථානලෙස පවත්වාගෙන මධ්‍යස්ථාන 20ක් පමණ අතරබැඳි ප්‍රතිකාර මධ්‍යස්ථාන වශයෙන් 2020 නොවැම්බර් මාසයේ සිට පරිවර්තනය කරනු ලැබීය. එසේම රජයේ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිය ගොඩනැගිලි විශ්වවිද්‍යාල ගොඩනැගිලි නැවත බාරදීමේ අවශ්‍යතාවයක් 2020 ජූලි අගෝස්තු මාසයන් වන විට ඇති වූ අතර එමගින්ද නිරෝධායන මධ්‍යස්ථානවල ධාරිතාවට බලපෑමක් සිදුවිය. දැනට රජයේ මඟින් පවත්වාගෙන ලබන නිරෝධායන මධ්‍යස්ථාන සියල්ලක්ව යුද හමුදා කඳවුරු හා හමුදා දීපල වන අතර මෙයින් 90% ප්‍රමාණයක් ශ්‍රී ලංකා යුද හමුදාවට අයිති වේ. මුදල් ගෙවීම මත නිරෝධායනය සඳහා හෝටල් තෝරා ගැනීමේදී කාමර සංඛ්‍යාව 100ක් වූ හෝටල් සමූහය තුළ කාමර සංඛ්‍යාව 100ක් පවතින හෝටල් ඒ සඳහා තෝරා ගන්න අතර එම හෝටල්වල ආරක්ෂාව අධීක්ෂණය හා නිරෝධායන ක්‍රමවේද තහවුරු කළ යුතුයි. මුදුන්කක් අය අහනවා, ඇයි ඇයි කාමර පහේ හෝටලයක් ගම ගන්න බැ, රුපියල් 2000ට තියෙනවා 3000ට තියෙනවා කියලා. නමුත් ඒක ප්‍රායෝගික වෙන්නේ නිරෝධායන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා. ඒකට එක්තරා ප්‍රමාණයක් අඩුගාඩි 100ක්වත් එක තැනක නිරෝධායනය හෝටලෙක් කිරීම තමයි ප්‍රායෝගික බවට පත් වෙන්නේ. ඒ නිසා අනිත් එක මේ නිරෝධායනය සඳහා එහෙම කවුරුත් මේ හෝටල් ගන්න ඇරෙන්න වෙන කවුරුත් හෝටල් දීලා නැහැ. කවුරුත් කැමති නැහැ තමන්ගේ හෝටල් ලබා දෙන්න. ඊට පස්සේ ඒක කොරෝනා හෝටල් කියලා කියනෝනේ අපේ අය. ඉතින් ඒ නිසා ඒ ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. ඒ අනුව දැනට සංචාරක හෝටල් 45ක් තුළ මුදල් ගෙවීමේ ක්‍රමවේදයකට අනුව නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙනම ලැබේ. මෙහිදී රජය විසින් අනුමත කර ඇති දෛනික ආය කිරීම් පහක් සඳහන් වේ. තනි පුද්ගලයෙකු තනි කාමරයක් ලබා ගන්නා විට 12,500යි, පුද්ගලයන් දෙදෙනෙකු ද්විත්ව කාමර පහසුකම් ලබා ගන්නා විට 1,7500යි. මේ අය කිරීම් හෝටල් මගින් ලබා දී සියලු පහසුකම් නිරෝධායන රෙගුලාසි වලට අනුව සඳහා වන අතර අමතර අය කිරීමක් සිදු කළ නොහැකිය. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මුදල් ගෙවා නිරෝධායනය වීමට හැකියාවක් නොමැති ශ්‍රී ලාංකිකයන් සඳහා බලකිරීමකින් තොරව නොමිලේ අදාළ පහසුකම් රජය විසින් ලබා දී ඇත. ඒ කියන්නේ කතානායක තුමනි එයාපෝට් එකට ඇවිල්ලා කවුරුත් අපි බලෙන් හෝටල් වලට තල්ලු කළ යවන්නේ නැහැ. හෝටල් වලට යන්න පුළුවන් ඇට හෝටල් වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් අය රජයේ නිරෝධායන ආයතන වලට යනවා. නමුත් මෙතන තියෙන ප්‍රායෝගික ප්‍රශ්නේ මම කතා කරා ශවින්ද සිල්වා මහත්තුමත් එක්ක. එතුමා කියන්නේ සමහර අය ඇවිල්ලා රජයේ නිරෝධායන මධ්‍යස්ථානට යන්න අකමැත්ත පළ කරනවා. අකමැත්ත පළ කරලා පමණක් නෙවෙයි මේ හෝටල් වලට ගියාමත් කියනවා මේ වගේ තියෙන පහසුකම් මදි කියලා. ඉතින් මෙන්න මෙවැනි ප්‍රායෝගික ප්‍රශ්නයකුත් තියෙනවා. ඊළඟට අහනවා මේ පිරිසට සහන සැලසීම සඳහා කුවේට් වන්දි අරමුදල සහ විදේශ ශ්‍රමික රක්ෂණ අරමුදල් භාවිතා කළ නොහැකිද? මේ සහන සැලසීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන විටත් ඉටු කරමින් පවතින අතර ඉදිරියේදී අවශ්‍යතාවය පවතු කටයුතු කරනු ලැබේ. එසේම විදේශ ශ්‍රමික රක්ෂණ අරමුදල් මේ සඳහා භාවිතා කිරීමට අවකාශ නොමැත. එය ප්‍රධාන ලෙස ගලපා ඇත්තේ එකී රක්ෂණ ආවරණ විදේශ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂණ හෙල්ත් ඉන්ෂුරන්ස් පිළිබඳව ලබා ගන්න ලද්දක් බැවින් ඒ නිශ්චිත කාර්ය සඳහා එම රක්ෂණ ආවරණය ලබා දී ඇති බැවින් මේ වසංගත තත්ත්වයෙන් එයින් ආවරණය නොවේ. එසේ වුවද රෝගී තත්ත්වයන්ද රක්ෂණ ආවරණයන්ද සඳහා ද ඇතුළත් කිරීමේ හැකියාව පිළිබඳ අදාළ රක්ෂණ සමාගම් සමග සාකච්ඡා පවත්වා ඇත. එසේ වුවද විදේශ සේවා නියුක්ති කාර්යාලය විසින් කුවේට්, කටා, ඕමාන් යන රටවලින් පැමිණි ශ්‍රී ලාංකික 147 දෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට දින 14 බැගින් වන නිරෝධායන වෙනුවෙන් දිනකට රුපියල් 10,500 බැගින් මිලියන 15ක් වැය කර ඇත. PCR පරීක්ෂණ සඳහා 285,000 මුදලක් හා කුවේට්ටි ආරක්ෂිත නිවාසවල සේෆ් හවුස්වල රැඳී සිටි ශ්‍රමිකයන් 112 දෙනෙකු වෙනුවෙන් සම්පූර්ණ ගුවන් ටිකට් පත් ලබා දී ඇති අතර එක් ගුවන් ටිකට් පත් සඳහා ඩිනාර 165ක් රුපියල් 1,2276ක් ද PCR පරීක්ෂණ සඳහා එක් අයෙකුට ඩිනාර 40ක් රුපියල් 24,794 බැගින් වියදම් කර ඇත. මේ අය අතුරෙන් 36 දෙනෙකු දැල්ටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඊට අතිරේකව නොමිලේ නිරෝධායන පහසුකම් ලබා දීම වැඩි කිරීම, PCR සිදු කරන ප්‍රමාණය වැඩි කිරීම සහ ප්‍රවාහන පහසුකම් සැපයීම සහ ශ්‍රී ලංකා ගුවන් සමාගම සමග සහයෝගයෙන් ශ්‍රමිකයන්ගේ ගුවන් ගාස්තු අඩු කර ගැනීමද කටයුතු සිදු කරමින් පවතී. මැද පෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයන් මෙරට පැමිණති සහනය සැලසීමට දරුණු ලැබූ පියවර කවරේද? මැද පෙරදිග කලාපයේ විසින ශ්‍රී ලාංකිකයන් අතුරෙන් 2020-12-30 දින විට ශ්‍රමිකයන් 3,923ක් කොවිඩ් වෛරසය ආසාදනය වී අතර එයින් 3,834ක ප්‍රමාණයක් සුවය ලබා ඇත. එසේම කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ශ්‍රමිකයන් 89 දෙනෙකු මරණයට පත් වී ඇත. කොවිඩ්-19 වසංගත තත්ත්වයන් සමග ඇති වී ඇති විවිධ ගැටලු හේතුවෙන් මැද පෙරදිග කලාපයේ සේවය කළ ශ්‍රමිකයන් 31,102 ප්‍රමාණයක් මේ වන විට දිවයිනට පැමිණ ඇත. දැනට අපි ශ්‍රමිකයන් වශයෙන් බැලුවොත් කතානායකතුමනි 31,102 අපි ගෙන්නලා තියෙනවා. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විපතට පත් වූවන්ට ක්ෂණික සහන සැලසීමේ පියවරක් ලෙස විදේශ අමාත්‍යාංශය විසින් ඩුබායි සහ දෝහා වෙත වියලි සලාක හා දේශීය ඖෂධ පැකට් 10,000ක අධික ප්‍රමාණයක් ගුවනින් යවා ඇත. තවද මූලික ඖෂධ, වෛද්‍ය උපකරණ, තාවකාලික නවාතැන්, ආරක්ෂිත ආම්පන්න, අභ්‍යන්තර ප්‍රවාහනය, සුබසාධ කටයුතු සහ ඇතැම් විශේෂ අවස්ථාවලදී ගුවන් ටිකට්පත් සැපයීම ආදී කටයුතු සඳහාද විදේශ අමාත්‍යාංශය සහන සලසා ඇත. ඒ අනුව දැනට රුපියල් මිලියන 82ක් මුදලක් වැය කොට ඇත. එසේම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ මගින්ද විදේශගත ශ්‍රමිකයන් සඳහා ආහාර පාන, වෛද්‍ය පහසුකම්, නවාතැන් පහසුකම් වැනි සහන ලබා දීම සඳහා රුපියල් මිලියන 12ක් පමණ වැය කොට ඇත. තවද විදේශ සේවා කාර්යාංශය යටතේ පවත්වා ගැනීම ලබන සුබසාධන මධ්‍යස්ථාන හා නිරෝධායන ලක්වන ශ්‍රමිකයන් සඳහා හෝටල් ගාස්තු ගෙවීම, PCR පරීක්ෂණ සඳහා ගෙවීම සිදු කිරීම හා විවිධ ආයතන සම්බන්ධීකරණය කරගනිමින් ගුවන් ටිකට්පත් සහන මිලට ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා නොමිලේ ගුවන් ටිකට්පත් ලබා දීම සිදු කර ඇත. තවද විශේෂ හදිසි ඇමතුම් මංක හඳුන්වා දීමටත් විදේශ රාජ්‍යයන් සමග සාකච්ඡා කොට වීසා කල්ලිකුත් වලදී දඩගැවීමකින් තොරව වීසා දීර්ඝ කර ගැනීමට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය පහසුකම් සැපයීම නිසි පරිදි වැටුප් ලැබීම පැරාණිලද හාම්පුතුන් සමග සාකච්ඡා කොට ඔවුන්ගේ වැටුප් ලබා දීමට එකඟ නොවන අවස්ථාවලදී අවශ්‍ය නීතිමය කටයුතු සඳහා අවශ්‍ය මැදිහත් වීම ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩව සිදු කරමින් පවතී. එසේම අන්තර්ජාතික කම්කරු සංවිධානය එක්සත් ජාතීන්ගේ සංක්‍රමිකයන් සඳහා වූ සංවිධානය මෙන්ම දේශීය හා විදේශීය පුණ්‍යායතන සමග සම්බන්ධ වෙමින් අසරණ භාවයට පත් ශ්‍රමිකයන්ට සහන සැලසීමට පියවරගෙන ඇත. තවදුරටත් බැඳ පෙරදි කලාපයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා ඔවුන්ගේ ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත. මීට අමතරව ගරු කථානායකතුමනි, COVID-19 හේතුවෙන් මිය ගියාවගේ අවසන් කටයුතු සඳහා විදේශ සේවා නියුක්ත කාර්යාංශය මගින් රුපියල් 40,000ක් ගෙවනවා. මිය ගිය 89 දෙනාගෙන් 69 දෙනෙකුට මේ වන්දිය ලබා ගැනීමේ සුදුසුකම් තියෙනවා. දැනටමත් 39 දෙනෙකුට ඒ වන්දිය ගෙවලා තියෙනවා. ගෙන් 21 දෙනෙකුට ගෙවලා තියෙනවා. තව අයගේ ලියකියවිලි ලැබෙමින් පවතිනවා. ඒ සියල්ලම අපි ගෙවනවා. ප්‍රාක්ෂණ වන්දි ගෙවීම මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 105,000ක වන්දියක් ගෙවනවා. මිය ගිය අය අතුරෙන් 50 දෙනෙකු විදේශ සේවා නියුක්ත කාර්යාලයෙන් ලියාපදිංචි නොමැති නිසා රක්ෂණ කාල සීමාව අවසන් වීමේ හේතුවෙන් රක්ෂණ ලබා ගැනීමට බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපෙන් ලියාපදිංචි වෙන්නත හොරෙන් ගියා tie ඒකට අපිට ගෙවන්න විදියක් නැහැ රක්ෂණ මුදල්. ඉතින් ඒ නිසා මේ රජය මේ පිළිබඳව ගන්න ඕන පියවර ඔක්කොම ප්‍රායෝගිකව ගත හැකි පියවර ආරම්භයේ යම් යම් අඩුපාඩු ඇති වෙන්න පුළුවන්. සර්ව සම්පූර්ණ කියලා කියන්නේ නැහැ. නමුත් අපි ඉදිරියේදී මේ අත්දැකීම් පිළිබඳව අධ්‍යයනය කළා. මම විශේෂයෙන්ම කොවිඩ් බලකායට මේ කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඊට වඩා අපි සෞඛ්‍ය ආරක්ෂණයේ මුල් තැන දීලා යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා දැන් අපිට බොට්ලනෙක් එකක් වෙලා තියෙන්නේ. අපිට ප්‍රශ්නය වෙලා තියෙන්නේ ලංකාවට අපිට මේ අය ප්ලේන් දාලා හරි සල්ලි අපේ කාර්යාංශයට ඉතා සුළු අයදුම්පත් සංඛ්‍යාවක් තමයි වෙලා තියෙන්නේ. අපිට එයා ටිකට් ඕන කියලා. ඒ හැම එකටම අපි එයා ටිකට් දීලා තියෙනවා. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එයා ටිකට් වල ප්‍රශ්නේ නෙවෙයි. ලංකාවට මේ අය ගෙන ඇවිල්ලා ලංකාවේ නිරෝධායනය කිරීමේ තියෙන ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නේ. අපිට එකපාරටම දැන් දවසකට ඉදිරියේදී 750ක් විතර එනවා ගෙන ඒමට කියනවා. ඒක තමයි තක්සේරු කළා තියෙන්නේ අපිට අපේ තියෙන ධාවිතාවෙන් සෞඛ්‍ය මාර්ගදේශකය අනුව අපිට කරන්න පුළුවන් ප්‍රමාණය කියලා අපි ඔව්. එතකොට ඒ අනුව අපිට මං හිතන්නේ මාස දෙකක් දෙකහමාරක් ඇතුළතදී මේ අය ගෙනෙන්න පුළුවන් කියලා අපි උපකල්පනය කරනවා. නමුත් තත්ත්වය වඩා හොඳ වුණොත් අපිට ලංකාවේ කොවිඩ් රෝගය පැතිරී යාම අඩු වුණොත් එහෙම අපේ ලංකාවේ අය නිරෝධානය කරන්න යවන්න නැතුව අර පිටරට අය ගෙනලා නිරෝධායනය කළා ඉක්මනට යවන්න පුළුවන්
කියලා.
මේක මේ තියෙන සමාජ තත්ත්වයන් එකක් ගැටලා තියෙන බව ප්‍රකාශ කරන්න කැමතියි.
ඇමතුමාගේ අවසරය පරිදි මම ඔබතුමා දීර්ඝ පිළිතුරක් ලබා දුන්නා බිහිම ස්තුතිවන්ත වෙනවා. අනිත් අමාත්‍යංශලින් තොරතුරු අරගෙන නමුත් මම කරුණු කීපයක් ඔබතුමාට අවධාරණය කරන්නම්. එකක්, ඔබතුමා කිව්වා මේ අයට හෝටල්වල නිරෝධායන වීම අනිවාර්ය නෑ කියලා. හරිද? හැබැයි හෝටලයක නිරෝධායන වෙනවා නම් තනි පුද්ගලයකට 12,500යි. ඒ කියන්නේ ගරු කථානායකතුමන් දින 14ට 1,65,000යි. ඒ වගේම ඒ නිරෝධායන හෝටල්වල නිරෝධායන වෙන අයට PCR දෙකක් කරනවා සල්ලි වලට 16,000යි. එතකොට 65,000ට 16,000 එකතු වුනම 1,81,000යි. ඒ වගේම ටිකට් එකටත් මෙතෙත් තිබුණාට වඩා 50%කට වඩා මිල වැඩිවීමක් වෙලා තිබෙනවා. ඒ ඔක්කොම ගත්තාම සාමාන්‍යයෙන් ඔහු ලංකාවට එනවාට වඩා 1,02,000ක විතර අතිරික්ත පිරිවැයක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. තොර ගරු ඇමතුමා කිව්වා නමුත් මේක අනිවාර්ය කරලා නැහැ හෝටල් වල කියලා. හැබැයි ගරු කථානකතුම අනිවාර්ය කරේ නැතුවට දැන් අනිවාර්ය වෙලා තිබෙනවා. ඔබතුමාම කිව් පරිදි නිරෝධායන මධ්‍යස්ථානවල මුළු ඉඩ තිබුණේ 5000කට පමණ. හැබැයි දැන් නිරෝධායන මධ්‍යස්ථානවල තමයි කොවිඩ් ආසාදිතයන් අද ගිනියන්නේ. එනිසා නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ තියෙන්නේ 150ක් පමණ කුඩා ප්‍රමාණය. මේ සඳහා. එතකොට ගරු කථානකතුම යාට රටට එන්න අවශ්‍ය නම් නිරෝධායන මධ්‍යස්ථාන 150යි නම් තිබෙන්නේ එයාට අනිවාර්ය ලෙස බල කෙරෙනවා හෝටලයක නිරෝධායන වෙන්නේ. ඒක නීතියක් නොවුනත් මේ ක්‍රියාවලිය ඇතුලේ බල කෙරෙනවා. එනිසා තමයි ගරු කථානකතුමා ඉල්ලුවේ දැන් ගෙදර ස්වාමියා ආසාදිතේ බවට පත් වුණත් එක ඇඳේ නිදා ගන්නා බිරිඳ නිරෝධායනයට ගෙනියන්නේ නැහැ. ගෙදර නිරෝධායන කරනවා. ඒක තමයි. එහෙනම් පිටරටින් එන අය පමණක් අපි නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනියන්නේ කුමක් වෙනුවෙන්ද? එනිසා ඔවුන් නිවෙස් තුල නිරෝධායන කළ හැකි. ඒතර ඔබතුමා කියනවා ඒකට සෞඛ්‍ය මාර්ග උපදේශන අවශ්‍යයි කියලා. මම පිළිගන්නවා. හැබැයි ගරු කථානායකතුන් ඔය බලකාය ඇතුළෙම මේ බිස්නස් එකේ අය ඉන්නවා. ඔව් මේ බලකාය ඇතුළෙම මේ බිස්නස් එකේ අය ඉන්නකොට ඒගොල්ලෝ බලකාය ඇතුළේ පමණක් නෙවෙයි ජනාධිපතිතුමා වටෙත් මේ බිස්නස් එකේ අය ඉන්නේ. එතකොට ගරු කථානායකතුමනි ගෙවල් වල ස්වයන් නිරෝධන වීම සඳහා අවස්ථාව දෙනවා වෙනුවට යාන්ත්‍රණය හදනවා හෝටල් ඇතුළේ. හෝටලයකට 12500. ඔබතුමා කිව්වට මම දන්නවා සමහර ඒවට කඩින් කෑම පාර්සල් ගෙනත් එළිය දොර ගාවින් තියලා එනවා. කාමරය ඇතුළේ සුද්ධ කරගන්න ඕන එහි ඉන්න කෙනා කෙනෙක් ඇතුළු කරන්නේ නැහැ. ටොයිලට් වලට හරිය ඇඳ සුද්ධ කරන්න හරිය කාමරය අතු ගන්න හරිය එන්නේ නැහැ. ඒතර මේක අධික මිලක් මම විතරක් නෙවෙයි. මදක නාමල් රාජපක්ෂ ගරු ඇමතුමත් ප්‍රකාශ කරලා තිබුණා. මේ ඇතුළේ විශාල වංචාවක් සිදුනය පරීක්ෂාවට භාජනය කළ යුතුයි කියලා. ඒ වගේම අරුන්දික නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිබුණා මේ අර විශාල මාෆියාවක් සිද්ධ වෙනවා. මේ මාෆියාව සිද්ධ වෙන ගරු කථානායකතුමනි දැන් රෙජිස්ටර් ලියාපදිංචියට නම දා ගන්න ඕන. ඒ වගේම ගුවන් යානයේ ටිකට් එක වෙන් කර ගන්න ඕන. ඒ වගේම හෝටලේ නිරෝධායනය කරන්න ඕන. මේ ක්‍රියාවලීන් තුනම එකට සම්බන්ධ වෙච්ච මාෆියාවක්. ලියාපදිංචි කිරීමේ නම දා ගන්නත් ගාණක් ගෙවන්න ඕන. ටිකට් එක ගෙන්න ගන්නත් ගාණක් ගෙවන්න ඕන. හෝටලේටත් මේ එකම පැකේජ් එකක් එක කට්ටියක් කරන්න. ඒ නිසා ගරු කථානායකතුමා ඉස්සෙල්ලා කිව්වේ මේ අසරණ භාවයට පත් වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් විදේශගත ශ්‍රමිකයන් තමන්ගේ කූට ජාව ආරම්භල මෙවලමක් බවට ගොදුරක් බවට පත් වෙලා තිබෙනවා. එනිසා මේක විවෘත කරන්න. ඒ වගේම එයාලංක ආයතන බැලුවොත් ඔබතුමා දන්නවා මේ අවුරුද්දේ පාඩුව මේක නැතත් 2020 පාඩුව බිලියන 54යි කෝටි 5400යි. ඒතර අතිරේකව මේ සඳහා වැවෙන ඉතා කුඩා ප්‍රමාණයක්. ඒ නිසා මම හිතනවා ටිකට් එක අඩුමතරමේ මෙතෙක් තිබුණු මිලට දැන් ඔබතුමා කිව්වා $192 ටිකට් එක තිබුණු මිල හැබැයි දැන් $282 කරලා කියලා. ආසන වශයෙන් ගත්තොත් 50%කට වඩා වැඩි මිල වැඩිවීමක් තමයි. මම කියන්නේ සාධාරණ නෑ. ඒක අපි ඔය ව්‍යාපාර කටයුත්තකට ගියොත් නිදා මොකද්ද මේ 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 විනෝදේ සඳහා ගමනක් ගියොත් අපිට කමක් නෑ. හැබැයි මේ අසරණ භාවයට පත් වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් එයා ලංකාවේ පාඩුව පිරිමහ ගන්න උත්සාහ කරන්න එපා. ඔවුන්ට අඩුමතරමේ එතෙක් තිබුණු මිලටවත් ටිකට් එකක් ලබා දෙන කටයුතු කරන්න එයා ලංකා ආයතනය. මම හිතනවා එවැනි විදිහට ගරු කථානායකතුම මේ ප්‍රශ්න දිහා මානසික මා කියන්නේ
හරි
මේ ප්‍රශ්න දිහා මිලිටරි එහෙම් බලන්න එපා. සාමාන්‍යයෙන් ගරු කථානායකතුම යුද්ධයකදී හැම වෙලාවෙම සතුරා හුදකලා කිරීම සතුරා වෙන් කිරීම යුද්ධයේ උපක්‍රමය. ඒතර මට හිතනවා මේ ක්‍රියාවලියම මිලිටරිකරණය වුණාම මේ දේශ බලන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයා ලංකාවට ගෙන්වා ගැනීම කොවිඩ් ආසාදිතේ කරා සතුරෙක් විය හැකියි. එනිසා මිලිටරි කෝණේ මේ දිහා බැලුවොත් ඒ අය ලංකාවට නොගෙන ගෙන්න නැතු ඉන්න ඕන. මොකද හුදකලා කිරීම වෙන් කිරීම තමයි යුදමය ක්‍රමය. හැබැයි අපි මානුෂික විදියට බලනවා. ඒ සඳහා තමයි මා හිතන්නේ මේක සිවිල් කණ්ඩායමක් අතරින් මේක මෙහෙවිය යුතුයි කියලා. කියන්නේ මානුෂික විදියට බලනවා නම් ඔවුන් සතුරන් ලෙස නෙමෙයි අපි බලන්නේ. ඔවුන් අපේ රටේ පුරවැසියන්. ශ්‍රී ලංකා ආණ්ඩුවක් අවගකී යුතු වන්නේ මේ රටේ ජීවත් වෙන පුරවැසියන් සඳහා පමණක් නොවේ විදේශගත වෙන ශ්‍රී ලාංකිකයන්. ඔවුන් හොරෙන් ගිහිල්ලාද ඔවුන්ගේ සිවිසා කාලේ ඉක්ම ගිහිල්ලා දේව අදාළ නැහැ. ඔවුන් අපේ රටේ පුරවැසියන්. ඒ පුරවැසියන් පිළිබඳ මානසික කෝණයෙන් මනුස්සත්වයේ පැත්තේ මේ දෙස බලලා ඉක්මන් විසඳුමක් ලබා දේවි කියලා මා විශ්වාස කරන ගරු කථානායකතුමනි. ඒ වෙනුවෙන් ඇමතුමත් සෞඛ්‍ය අමාත්‍යතුමත් ඒ වගේම ගුවන් සේවා අමාත්‍යතුමත් ඒ වගේම විදේශ සේවා අමාත්‍යතුමත් ඒ වගේම කම්කරුව අමාත්‍යතුමත් මෙයගේ ඒකබද්ධතාවයෙන් ඉක්මනින් වැඩපිළිවෙළ සකස් කළ මේ ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරාවි කියලා විශ්වාසයෙන් මම අතර
බොහොම ස්තුතියි. වර ප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය යදාමිනි ගුණවර්ධන මැතිතුමා. ඔව් මැතිතුමා.
ඒ යටතේ වැටෙන්නේ නැහැ.
යාලංකා ඒ වගේ මුල්බිල අඩු කරන්න පුළුවන් දෙයක් කියන එක ඒක ඒ විශේෂ භාරයපතිවරයා සහ එයාත් කොවිඩ් සාධක බලකායෙන් මේ විදිහට නිරෝධායනය කිරීමේ මේ ක්‍රමවේදය වෙනසක් ඇති කරනවා නම් මමත් විශ්වාස කරනවා වැඩි ප්‍රමාණයක් ගෙන ගන්න පුළුවන් කියලා. නමුත් මම දන්නේ මේ පිළිබඳව තියෙන සෞඛ්‍ය සහ නිකුත් ගැටලු නිසා ඊට පස්සේ කොවිඩ් ප්‍රතිවීම වැඩි වෙයි කියලා හිතුවා තිරට කියයි මේ ක්‍රමවේදය කළා මේක වැඩි වුණා කියලා. ඉතින් ඒ නිසා මේ පිළිබඳව මමත් ඔබතුමා ඔය කියන ලද ප්‍රශ්න අදාළ බලධාරීන්ගේ මම යොමු කළා තියෙනවා මේවා ගැන සැලකිලිමත් වෙන්න කියලා.
හරි බොහොම සියදම වෙනු ගුණවද මෙතන.
ගරු කතානායකතුමනි
රාජසේනත් මතන ඉක්මනට.
අකීපු දෙය ගැන පැහැදිලි කිරීමක් මේ බොහොම ස්තුතියි ඔබතුමා දීර්ඝ විස්තරයක් මේක හැම ශාස්ත්‍රය පිළිබඳව ප්‍රකාශ කරා. නමුත් මෙන්න මෙතන තියෙන ප්‍රශ්න මම එකින් එක සටහන් කරගත්තා. එකක් තමයි මේ නිරෝධායනයේ හෝටල් පාසුබම්. දැන් තමුන්නාංශය කිව්වා සෞඛ්‍ය එකේ ගයිඩ්ලයින්. සෞඛ්‍ය ගයිඩ්ලයින්ස් 83ක් තියෙනවා. නිරෝධායනයේ මේ විදේශිකෙන් ආවාම. නමුත් මතක තියාගන්න මේ එන්නේ විදේශිකෙන් නෙවෙයි. මේ එන්නේ අපේ මිනිස්සු. විදේශිකයෝ ගෙනහැල්ලා අපේ ගෙවල් වල තියාගන්න බෑනේ. නමුත් අපේ කට්ටිය ආවම අපේ ගෙදරට එත හැකි. ගෙදර ඇවිල්ලා ගෙදර ඉස්සරහා බෝඩ් එකක් ගහනවා මේ නිවස නිරෝධායනයට ලක් කර ඇත කියලා. ඉතින් එතකොට කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. දැන් මේ අයව ගිහිල්ලා දානවා මේ හමුදාවේ හෝ මොක හරි සෙන්ටර්ස් වලට දානවනේ. ඒ සෙන්ටර්ස් වල කාමර වල නෙවෙයිනේ කියන්නේ දරු ඇමතුමනේ. ඒක කියන්නේ ඕපන්. ඒක ඉතා නරකයි. මේක ඉතා නරකයි. මොකද වාතයෙන් මේක යනවා. එතකොට ඒකේ ඔක්කොම ගොඩවල් ඉන්නේ. එතකොට ඒක හින්දා එතන අලුතෙන් පැතිරෙනවා. දැන් ඊට වඩා හොඳ නැද්ද නිවාසය දුන්නාම? දැන් හෝටල් වල දැන් ඔබතුමාගේ පිළිතුරේ කියනවා මේ හෝටල් වලට දැම්ම හෝටල් වලට දාන්නේ මේ නිරෝධායනය කරන්න. එතකොට යුක්‍රේනෙන් ආපු කට්ටියට කොහොමද? ඒගොල්ලන්ට හෝටල් ඇතුලේ තියෙන මොකද නිරෝධායනය? ඒක කිසිම නිරෝධායනයක් නැහැනේ. ඔවුන් ස්විමින් පූල් එකේ යනවා, ඔවුන් මේවා කරනවා, ජිම් එකට යනවා, ඔවුන් කට්ටිය එක්කහුව වෙලා බොනවා, කනවා. එතකොට මේ පින්තූර ගන්නවා, සෙල්ෆි ගන්නවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට නැති නිරෝධායනය මොකටද අපේ රටේ මිනිස්සුන්ට නිරෝධායනය කරන්නේ? ඒක මම කියන්නේ ඒකට කොච්චර මුදලක් ඒ මිනිස්සු ගණන් ගන්නේ. දැන් ඔබතුමා දැනගන්න මේ බලන්න මේ කාන්තාව කතා ගන්න කට්ටිය කියන්නේ රට විරුව ආණ්ඩුවට සාප කරයි. හරිද? සාප කරන්නේ මොකද? දැන් මේ බොහෝ අය මෙතෙන් මේ ඡන්දය දාලා තමුන්නාසලට ඇවිල්ලා ටිකට් අරගෙන ඡන්දය දාලා ගිය කට්ටිය අපිට දැන් කතා කරන්නේ. ඒ අය අද බලන්න තමුන්නාංශේ මේකේ දැන් කීයක් කම්පැනි වහලාද? හරි, කම්පැනි වහලාද? මගේ ගාව තියෙනවා මේ හියුමන් රයිට්ස් වොච් එකේ මේවා. ඒකේ ඒ හියුමන් රයිට්ස් වොච් එකෙන් දාලා තියෙනවා මේකේ මේක ඉම්පීරියල් ට්‍රේඩින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් සමාගම. මේකේ මාස 10ක් වහලා පඩි නැහැ. ඒතකොට මේකේ අපේ මිනිස්සු ඉන්නේ කන්න නැහැ ඉන්න නැහැ. ඒගොල්ලෝ මෙච්චර කල් අපිට සල්ලි එව්වා ලංකාවට. දැන් ඒගොල්ලන්ගේ දෙමෝපියෝ ඒගොල්ලන්ට සල්ලි යවනවා. සමහර කට්ටියට ඒත් නැහැ. ඉතින් එතකොට මේ තව සමාගමක් තියෙනවා මේ ක්ලීනින් සර්විස් එකේ. ඒක මේ ලොකු සමාගම්. ඒකේ මේ මාසේ ඉඳලා නැහැ. ඉතින් මේ වගේ තත්වයක මේ මිනිස්සු හිඟාකකා ඉන්නේ. මේ මිනිසුන්ට කිව්වම ටිකට් එකට මෙච්චර ගෙවන්න, නිරෝධායනකට මෙච්චර ගෙවන්න, කොහොමද මේ මිනිස්සු ගෙවන්නේ? මේ අහිංසක මිනිස්සු. මේ එතකොට ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. දැන් බලන්න මේක මාර්තු මාසේ 11 වෙනිදා පළවෙනි රෝගියව අපිට හම්බුනේ 2020. දැන් අද ජනවාරි 11ට කිට්ටු වෙනවා මාස 10ක් විතර. ඇයි මෙච්චර කල් මේ තීන්දුව අරගෙන මේ මිනිස්සු ටික ගෙනල්ලා නිවාසවල නිරෝධායනයට කරන්න තීන්දුවක් ගත්තේ නැත්තේ? කළා එතන ඉන්නවනේ PHI. උඹතුමා දන්නවනේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් PHI ඉන්නවා, මිඩ්වයිෆ් ඉන්නවා, MOH ලා ඉන්නවා, ඔක්කොම ඉන්නවා. මේව බලන්න ලංකාවේ ඉතාමත්ම හොඳ පබ්ලික් සර්විස් එකක් නේ තියෙන්නේ මෙච්චර කල්. ඉතින් ඒ නිසා මම ඉල්ලීම කරනවා ගරු ඇමතිතුමනි පොඩ්ඩක් ඉනිවරයි. ඒක තමයි ඒ තීන්දුව ගන්න. අනිත් එක තමයි ගුවන් ටිකට් යාන. මේ තරම් වැඩි කරාම ඇයි ඒ සහනය රජෙන් ගෙවන්න බැරි? මේ වගේ මේ වෙහෙකදී ඇයි රජෙන් ගෙවන්න බැරි? දැන් මම ඔබතුමාට පෙන්නනවා ගිය මාර්තු වල ඉඳලා ජූලි වෙනකන් ඉන්දියාව ගෙන්නගෙන තියෙනවා විදේශ ශ්‍රමිකයින් ගුවන් යාන යවල. ගුවන් යාන කීයක් යවුවද? 7023ක්. පකිස්තානයේ කීයක් යවුවද? 3858ක්. බංග්ලාදේශේ කීයක් යවුවද? 3255ක්. අපි කීයක් යවුවද? 10යි. අපි කීයද යවුවේ? 10යි. එතකොට මේ ඔක්කොම විදේශ. දැන් මම කියනවා මෙතන අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව මකා ගන්න හදනවා ඒගොල්ලෝ චාටර් ෆ්ලයිට්ස් කිය කිය. ඒ නිසා අනිත් ෆ්ලයිට්ස් දාන්න. මේ මෙතන තියෙන සියලුම ෆ්ලයිට්ස් වල නම් ටික ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය පාවිච්චි කරන. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඉන්දියන් එයාලයින් එකයි පකිස්තාන් එයාලයින් එක විතරක් නෙවෙයි. අනිත් ඒවා දාලා කතා කරලා ෆ්ලැට් රේට් එකකට ගේනවා ඒගොල්ලෝ ඔක්කොම කට්ටියව. ඉතින් ඇයි අපිට ඒ වගේ ඒවා කළා මේ අහිංසක මිනිස්සුන්ට උදව්? දැන් ඒක නිසා මම කියනවා මේ අනිත්ක PCR පරීක්ෂණ. ඇයි PCR පරීක්ෂණ රජෙන් ඒ මුදල් දරා ගන්න බැරි මේ අහිංසක මිනිස්සුන්ට? අපේ රටේ නිදා සෞඛ්‍ය සේවයක් තියෙන්නේ. අපි නිදා සෞඛ්‍ය සේවය අපි පාවිච්චි කරන්නේ. අපි ඩෙංගි වසංගතවලදී අනිත්ක PCR පරීක්ෂණවල අපි මේ ඔක්කොම ෆ්ලැට් රේට් එකට ගෙනාවා රුපියල් 750යි ටෙස්ට් එක මං ගෙනාවා රුපියල් 150ට. හොඳේ ඩෙංගි ටෙස්ට් එක. අපි ඒවා නියෝග දුන්නා. ඒ ගානට ඔක්කොම ප්‍රයිවට් හොස්පිටල්ස් කරා. එක්කෝ එහෙම ෆ්ලැට් මේ MRP එකක් ගහන්න ඕනේ. එහෙම නැත්තම් ආණ්ඩුවෙන් දෙන්න ඕනේ. මේ වගේ ඒවා ආණ්ඩුව කරනවා වෙන
රටවල. රාජ්‍ය මන්ත්‍රීතුමා ඉක්මන් කරන්න වෙලාව දැන් ඇවිල්ලා.
දැන් අනිත් එක තමයි මේ දූත මණ්ඩල. ඔබතුමා කියනවා දූත මණ්ඩල හරහා සහන දෙනවයි කියලා. ඔබතුමාම දකිනවා සමාජ මාධ්‍යවල දූත මණ්ඩල
අරු කතානායකතුමනි ඉතාමත් මේ පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි රජය වෙනුවෙන්. මේ මතු කරපු කාරණා පිළිබඳ විශේෂයෙන් විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ ගෙන්වීම පිළිබඳව රජය මුලින්ම අනුගමනය කරපු ක්‍රියාමාර්ගය තමයි
මේ
සියලු දෙනාව නොමිලේ
ගේන්න කිව්වනම් ඉවරයි විනාඩි දෙක.
මේ සියලු දෙනාව නොමිලේ ගේන්න කියන එක තමයි රජය.
මේ විවාදයක් නෙමෙයිනේ.
මේ
විවාදයක් නෙමෙයිනේ.
තීන්දුවක් කරන් තිබ්බේ. ඒ වගේ මේ වෙද්දී ගරු කතානායකතුමනි 70,000 ජනතා 70,000 ශ්‍රී ලාංකිකයෝ නොමිලේ ගෙනල්ලා තිනවා 8,000කට වැඩි නොමිලේ ඉල්ලපු අයට නොමිලේ එන්න දීලා තිනවා. ඒ නොමිලේදී විශේෂයෙන් මේ ආපුවන් ප්‍රවාහන පාසුකම් PCR එක කෑම බීම ඉඳුන් හිටුන් මේ ඔක්කොම නොමිලේ දීලා තිනවා. හැබැයි ඊට පස්සේ ආවා මේ සමහර අයට සල්ලි ගෙවලා එන්න පුළුවන්. ඒ අයට මේ ඕල් පාසුකම් අඩු නිසා ඒ හෝටල් වලට යන්න අවස්ථාව දෙන්න කියලා. ඒ අනුව රජය අවස්ථාවක් දුන්නා සල්ලි ගෙවලා කැමැත්තෙන් එන අයට එන්න දෙන්න. එතකොට ඔය කියන කාරණා ඔක්කොම මතුවලා තියෙන්නේ දැන් ඔය කියන කාරණා ප්‍රායෝගිකව මතුවලා තියෙන්නේ එතන. හැබැයි අදත් රජය ඕනම කෙනෙක්ව නොමිලේ ගේන්න සූදානම්. එතකොට මේ කියන කාරණා ටික ඒ කියන අඩුපාඩු ටික තමයි අපේ නාමල් මන්තමත් අපේ කණ්ඩායම් රැස්වීමේදී පෙන්නුවා. මේම සමහර තැන්වල මේම වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව පරීක්ෂණයක් ඒ අනුව ජනාධිපතිතුමා තීන්දුව කළා. ඒ අනුව පරීක්ෂණයක් කරන්නත් ඊළඟට එදාම තීන්දුව ගත්තා. මේ පිටරට ඉන්න මැද පෙරදිග ඉන්න අය වැඩිපුර ගේන්න ගුවන් යානා වැඩි කරන්න. ඊළඟට මේ සඳහා නිරෝධාන මධ්‍යස්ථාන වැඩිපුර හදන්න කියන එක ඒ අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නා. ඉතින් මේ කාරණාව දැන් තමයි මතුවලා තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා මේකට මැදිහත් වෙලා තියෙනවා. මේ පිළිබඳව අපේ අවධානය යොමු කරලා තියෙනවා. මේ කියන කාරණා සියල්ලක් අපි බෑර කරන්නේ නැහැ කියන එකත් පැහැදිලි. කොහේ හරි යම් කිසි අඩුපාඩුවක් වෙලා තියෙනවා කියන එක පේනවා අර සල්ලි දීලා එන තැන්වල. ඒ නිසා මේ පිළිබඳව අපි ඉතා ඉක්මනින් නිවැරදිව කටයුතු කරන්නත් මේ ශ්‍රී ලාංකිකයෝ සියලු දෙනා ගේන්නත් අපි ඵලෙණේක බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි මේකට විකල්පයක් විදියට තමයි නියම ව්‍යාප්තියක් කරන්න ඇදුවේ ජනවාරි 22 ඉඳලා ඕනම වාණිජ්‍ය ගුවන් යානයකින් ඕනම කැමති කෙනෙක්ට ලංකාවට එන්න. එතකොට කාටත් ප්‍රමුඛතාවය දෙන්න දෙයක් නැහැ. ඕන කෙනෙක්ට ටිකට් එක බුක් කරලා ලංකාවට එන්න පුළුවන්. තමන් කැමති තැනක ඉන්න පුළුවන්. ඒ නිසා තමයි සංචාරක නියම ව්‍යාප්තියක් විදියට ඒ වෙද්දී ඉල්ලලා තිබ්බේ රසියාවයි යුක්‍රේනයේ තමයි ලංකාවට එන්න කැමති කියන එක. අපි හැබැයි බැලුවා ජර්මනියේ සංචාරක ටිකක් ගේන්න, එංගලන්තේ සංචාරක ටිකක් ගේන්න. හැබැයි ඒකට කවුරුත් කැමති වුණේ නැහැ. කොරෝනා තියෙන රටකට සංචාරක එන්නේ නැහැ. හැබැයි කැමති වුණේ යුක්‍රේනයේ සහ රසියාව. ඒ අනුව තමයි නියම ව්‍යාප්තිය පටන් ගත්තේ ජනවාරි 22 න් පස්සේ ශ්‍රී ලාංකිකයන්ට සංචාරකයන්ට ඕනම ගුවන් යානයකින් තමන් කැමති ගුවන් යානයකින් තමන් කැමති ගානකට බුක් කරලා තමන් කැමති හෝටලෙකට එන්න. ඒක තමයි මේ නියම ව්‍යාප්තියේ අරමුණ. ඔය කියන අඩුපාඩු අස්සේ මේ ව්‍යාප්තිය අරගෙන කළා නම් ඉතින් ඒ සඳහත් දැන් මම හිතනවා සමහර අය කියනවා මේ යුක්‍රේන ගණිකාව ගෙනල්ලා කියලා. ඉතින් මම හිතන්නේ මේ අපි නියම ව්‍යාප්තියක් කරලා මේක බල එනිසා ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ජනවාරි 22 න් පස්සේ ගුවන් යානා ටික ඕනම ලංකාවට එන ගුවන් යානා වාණිජ ගුවන් යානා වලට ඕන කෙනෙක්ට ලංකාවට එන අයට එන්න දෙන්න දැන් ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශයත් සංචාරක අමාත්‍යාංශයත් හදාගෙන යනවා. ඒ නිසා මම හිතනවා ජනවාරි 22 න් පස්සේ මේක නිරාකරණය කරගන්න පුළුවන්
වෙයි. හයි දැන් ඔබතුමා ප්‍රශ්න කොටකට උත්තර හම්බුනා එකේ.
ඒ ජෙට් බඩ් ඩිබේට් එකට
එහෙනම් වරප්‍රසාද ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඔය ඉක්මන් කළා ඔබතුමායි කාර්යය අවසන් කරනනම් හොඳයි රාජිත එමුතුමා.
මේ මෙතුමාට එතුමා කියන්නේ මේ දැන් තමයි ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ කියලා. දැන් නෙවෙයි ප්‍රශ්නේ ඇති වෙලා දැන් ප්‍රශ්නේ උඩුදුවලා තියෙන්නේ. ඒකින්ද මේකට ඉක්මනටම ක්‍රියාමාර්ගයක් ගන්න කියලා
අපි ඉන්නේ. ජෝසප් හනාඩි එමුතුමා
මමත් එක වෙන විපක්ෂයේ සංවිධායකතුමත් එක්ක එතුමන්ලගේ යෝජනාව. ඉතින් එතුමන්ලගේ වෙලාවම යන්නේ. ඒ නිසා හැකියිමන්ට අපේ ඇස්සිලා ඉන්නේ මේ විවාදයට එකතු වෙන්න. ඔබතුමා ඉල්ලීමක් කරනවා වැඩ කටයුතු වල යන්න කියලා. දවසේ.
වරප්‍රසාද ප්‍රශ්නේ යදා මිනිමන්තිතුමා.
ගරු කථානායකතුමනි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමින් අපේ පාර්ලිමේන්තුවේ හන්සා දංශය පසුගිය කාලයේ සිදු කරන ලද මේ තිබෙන තත්ත්වය යටතේ සිදු කරන ලද සේවයට විශේෂයෙන් ස්තුතිවන්ත වෙමින් වරප්‍රසාද ප්‍රශ්නය අසන්නට අවස්ථාව සලසාගත්තේ විශේෂයෙන් ස්ථාවර නියෝග 13ත් 91 යටතේ අපි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාදය පිළිබඳ ගැටලුවක් මට පෞද්ගලිකව අත්විඳින්න වෙච්ච නිසා ඒක පොදුවේ සියලු දෙනාට බලපානවා කියන උපකල්පනය යටතේ දෙසැම්බර් මාසේ පළවෙනිදා මා විසින් සිදු කරන ලද කතාව පාර්ලිමේන්තු හන්සා ද්වාරතාවේ අඩුවෙන් තමයි ඇතුළත් කරලා තියෙන්නේ. මම මේ පිළිබඳව ඒ අංශයට ගොස් විමසීමේදී වඩා විමතියටපත් වෙන උත්තරයක් මට ලැබුණා. මේ අච්චු ගැහිීමේ බර අඩු කරන්නට සමහර විට හන්සාඩ් එකේ පිටු අඩු කරන්න සමහර කතා ඒ විදිහට කරන්න වෙයි කියන. දැන් මේක පිළිබඳව යම් කිසි පරීක්ෂණයක් කළොත් වඩා උචිතයි කියලා විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ වගේම අනිකුත් මන්ත්‍රීවරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා විශේෂයෙන් මේ විද්‍යුත් ඉලෙක්ට්‍රොනික PDF විදිහට තියෙන හන්සාඩ් වාර්තාවත් මුද්‍රිත හන්සාඩ් වාර්තාවත් පිළිබඳව තම තමන්ගේ සිදු කරන ලද කතා සහ ඒ නගන ලද ප්‍රශ්නයන් පිළිබඳ ලබාලා දීලා තියෙන පිළිතුරු පිළිබඳව පරීක්ෂණයක් කරොත් නම් වටිනවා. මේ වරප්‍රසාදය අහිමි කරන්න බෑ. අපි අවුරුදු 90ක් පවත්වාගෙන ආවා. අපි අවසානයේ හැරිලා බලන්න තියෙන වර්තාව මේක. මේක මේ වගේ උත්තර දීලා නම් කියන්න බෑ. අපේ කතා මූලාශ්‍රණයට විතරයි. යම්කිසි අපවාහසයක් හෝ වෙනත් චෝදනාවක් එල්ල කරනවා නම් විතරයි අපේ කොටස ඉවත් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ පිළිතුරක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ කථානායකතුමනි. ඉතින් මම ස්තුතිවන්ත වෙන ඔවුන් කරන සේවයට. නමුත් අපි බලන්න ඕන මොකක්ද මේ වෙලා තියෙන දේ. ඒ හින්දා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානයට ගෙන ඒමටයි මම මේ අවස්ථාව කරගත්තේ.
ඒ ගැන සොයලා බලලා ඔබතුමාට උත්තර.
බොහොම ස්තුතියි.